ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
ශ්‍රී ලංකාවේ සිට මේ වෙනකොට මෙල්බන් වලට ඇවිල්ලා ඉන්නවා 13 දෙනෙකුගෙන් නියුක්ත කණ්ඩායමක් විශේෂ ව්‍යාපෘතියක් සඳහා සහභාගී වෙලා ඉන් ලබා ගන්නා වූ දෙනම අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවටත් ලබා දීමේ පරමාර්ථය ඇතුව. මේක දැන් වසර ගණනාවක තිස්සේ ඉඳන් කරගෙන යන කාර්යතාවයක්. අපිට දැනගන්නට ලැබෙන ආකාරයට කණ්ඩායමක් විදිහට සම්බන්ධ වෙන පළවෙනි අවස්ථාව මේක. මේ යටතේ සිද්ධ වෙන්නේ ඇත්තටම ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත ආරක්ෂාව පිළිබඳව වන දැනුම වර්ධනය කිරීම සහ ඒ ආශ්‍රිතව වන නායකත්වයේ සහ කුසලතා වර්ධනය පිළිබඳව වන දැනුම වර්ධනය කිරීම තුළින් මේ දැනුම ලංකාවටත් අරගෙන යාම. ඉතින් මෙහිදී සිදුවන මේ ක්‍රමෝපායන් මොනවද? අපේ මාතෘභූමියට මින් සැලසෙන සේවය මොකක්ද කියන කාරණාව පිළිබඳව අපි දැන් කතා බහ කරමු. මේ කාර්යතාවේ සිදුවෙන්නේ ලයිෆ් සේවිං වික්ටෝරියා සහ ශ්‍රී ලංකා ලයිෆ් සේවිං කියන ආයතන දෙක ඒකාබද්ධව. ඉතින් මේ ආයතන දෙකත් මේ ව්‍යාපෘති හරහා සිදුවන සේවාව පිළිබඳවත් අපි ටිකක් තොරතුරු කතා බහ කරමු. මම දැන් මේ අවස්ථාවේදී සම්බන්ධ කරගත්ත ශ්‍රී ලංකා ලයිෆ් සේවිං හි සභාපතිවරයා අසංක නානායක්කාර. අසංක, අයබෝවන්.
අයබෝවන්.
අසංක, ඇත්තටම පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්නකෝ මේ ශ්‍රී ලංකා ලයිෆ් සේවිං කියලා කියන්නේ මොකක්ද කියලා.
ශ්‍රී ලංකා ලයිෆ් සේවිං කියලා කියන්නේ අර්ධ රාජ්‍ය සංවිධානයක්. ඒ කියන්නේ අපි ක්‍රීඩා අමාත්‍යාංශය සහ අපදා කළමනාකරණ අමාත්‍යාංශය හරහා තමයි පාලනය වෙන්නේ. අපි 1947 ආරම්භ කළා. ඉතින් වසර 70ක් අපි තමයි ජාතික ආයතනයේ විදිහට කටයුතු කරන්නේ මේ දියේ ගිලීම් සහ ජලාශ්‍රිත අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන්.
වසර 70ක් කියන්නේ දීර්ඝ ඉතිහාසයක් අසංග. ඇත්තටම මේ දැන් ඔයවැනි ඉතිහාසයක් තියෙන ආයතනයක්. එතකොට ලයිෆ් සේවිං වික්ටෝරියාත් එක්ක කොහොමද සම්බන්ධ වුනේ? ඒ සම්බන්ධතාවය කොහොමද ඇති කරගත්තේ?
ඇත්තටම ඔස්ට්‍රේලියාව තමයි අපේ ජීවිතාරක්ෂක සේවාව මුලින්ම 1947 ආරම්භ කරේ. ඉතින් එතනින් පස්සේ අපි ඇත්තම නැවතිලා හිටියා 2009 වෙනකම්. මේ ජාත්‍යන්තර දැනුම සහ ඔබ දන්නවා ජීවිතාරක්ෂක සේවාව කියලා කියන්නේ මේ තාක්ෂණයත් එක්ක යන විෂයක්. මේ අපේ කුසලතාවයේ තිබ්බට ඒ වර්ධනය කර ගැනීම සහ ඒ ජාත්‍යන්තර අවශ්‍ය පුහුණුව, ක්‍රමෝපායන්, තාක්ෂණය, ඒ බාණ්ඩ අපිට නොමැතිකම හින්දා අපි එකතැනක හිරවල හිටියා ඇත්තම 2009 වෙනකම්. ඔස්ට්‍රේලියාවේ විශේෂයෙන්ම වික්ටෝරියානු ජීවිතාරක්ෂක සේවාව තමයි අපිට මේ ඉදිරියට ඇවිල්ලා 2012 මේ නායකත්ව පුහුණු වැඩසටහන පටන් ගත්තේ ඔස්ට්‍රේලියාව වික්ටෝරියාව සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය අතර.
ඔව්, ඇත්තටම දැන් මේ මා කලින් සඳහන් කරපු ආකාරයට මේ එක් එක් පුද්ගලයන් වශයෙන් මේ ලබාගත් දැනුම මෙවර ටිකක් වෙනසකට ලක් වෙනවා. කණ්ඩායමක් විදිහට වික්ටෝරියාවට ඇවිල්ලා මෙල්බන් වලට ඇවිල්ලා මේ පුහුණුව ලබා ගැනීම. දැන් ඇත්තටම මේ ව්‍යාපෘතියේ මේ මෙවර අරමුණ වෙලා තිබුණේ මොකද්ද?
මෙහෙමයි, මෙච්චර දවස් අපි කරේ ඒගොල්ලන් කටේ තමයි ගොඩක් ලංකාවට එන්නේ. ඇවිල්ලා ඒගොල්ලෝ පුහුණු වෙනවා සහ ඒත් එක්කම අපිව පුහුණු කරනවා නව තාක්ෂණය සහ දැනුමත් එක්ක. මොකද ඒගොල්ලන්ගේ තියෙන හැම වසරෙම වික්ටෝරියානු ජීවිතාරක්ෂක සංගමයේ මෙහෙ වැඩසටහනක් තියෙනවා බිල්ඩින් ලීඩර්ස්ලා කියලා. මෙහි ඉන්න තරුණ තරුණිය අරගෙන ඉවලා ජීවිතාරක්ෂක සේවාව කරන හොඳම අය අරගෙන 10 දෙනෙක් වගේ කණ්ඩායමක් ලංකාවට ඇවිල්ලා ඒගොල්ලෝ මෙහෙ පුහුණු වෙලා ඇවිල්ලා නව තාක්ෂණික දැනුමත් ඔක්කොමත් එක්ක අපිවත් පුහුණු කරලා අපේ ලංකාවේ තියෙන දේවල් ඒවත් අරගෙන යනවා. දැන් මේ සැරේ පොඩක් වෙනස් වෙලා අපිට ඇත්තම ඔස්ට්‍රේලියානු රජයේ මගින් ආපු උපකාරයක් හින්දා ඇත්තම මූල්‍යම උපකාරයක් ලැබුණා ජීවිතාරක්ෂක සංගමයට මෙහි වික්ටෝරියාවේ. මේ විශේෂම කාන්තා ජීවිතාරක්ෂක සේවාව නගා සිටුවීම සඳහා නොයෙකුත් ශේෂයන් නියෝජනය පරිදි කාන්තාවන් 10 දෙනෙක් විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවල්, එතකොට පොලිසිය, ඊළඟට සිවිල් සංවිධාන, මාධ්‍යවේදීන්, හෝටල් ශ්‍රේෂ්ඨය, මේ වගේ සියලු දෙනාගෙන් සැලුම් ලත් 13 දෙනෙක් තමයි අපි මෙවර මෙහි රැගෙන ඇවිල්ලා තියෙන්නේ මේ විශේෂ පුහුණුව සඳහා.
ඔව්, අපි දන්නවා ශ්‍රී ලංකාව කියලා කියන්නේ මේ ජලයෙන් නිතරම එක්ක ආපදාවට ලක් වන, එසේත් නොමෙතනම් ජලයෙන් නිතරම ප්‍රයෝජන ගන්න, ජලාශ්‍රිතව කර්මාන්ත සිදුවන රටක්, ඒ වගේම ජලයෙන් අනූන රටක්. අපි ගත්තොත් වෙරළාශ්‍රිත සීමාව, සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ුණු සීමාව, එතනදිත් අපිට මේ ජලාශ්‍රිත ජීවිත ආරක්ෂා පිළිබඳ කරුණු වැදගත් වෙනවා. රට ඇතුළට ගියොත් එහෙම ගංගා ඇලදොල වලින් අනූන උණු රටක්. ඉතින් නමුත් අපි මේ ජලාශ්‍රිතව සිදුවන ජීවිත ආරක්ෂාව පිළිබඳව කතා බහ කළොත් ලංකාව එතරම් දැනුම් මට්ටමකින් ඉහළ ස්ථානයක සිටින රටක් නොවේ. දැන් මේ තත්ත්වයට හේතු විදිහට මොකක්ද අසංක ඔබ දකින්නේ?
මම ඇත්තටම කැමති මේ පොඩි දත්ත ටිකක් කියන්න. 2014 ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ ඒ වාර්තාවට අනුව WHO එකත් පිළිගත්ත වාර්තාවක් අපේ වාර්තාව. ඒකට අනුව ලංකාවේ වසරකට 850ක් ජීවිත අහිම වෙනවා. නමුත් නිල නොලත් ආරංචි වලට අනුව වසරකට 1100ක් පමණ, කියන්නේ දිනකට 3 දෙනෙක් විතර දියෙන් අනතුරට පත් වෙලා අපිට ජීවිත අහිම වෙනවා. රතවනහන්තුතු තමයි ඒ පළවෙනි ස්ථානයේ තියෙන, දෙවෙනියට තමයි දිය අනතුරු තියෙන්නේ. මේක ඇත්තටම අපිට අභියෝගයක්. මොකද එදිනෙදා අර ඔබ කිව් ආකාරයට එදිනෙදා වෙන ක්‍රියාකාරකම් හින්දා තමයි ගොඩක් වැව් ආශ්‍රිතව ඒගොල්ලන් කටයුතු කරන නොයෙකුත් වෘත්තීය මට්ටමින් කරන ඒවා, ඒ වගේ දේවල් හින්දා අනතුරු ගොඩක් වැඩි වෙන. ඒත් එක්කම වෙරළ රට පුරා තියෙන හින්දා එතෙන්දිත් අඳුර වෙනවා. අනිත් එක අපිට සංගමයක් හැටියට අපිට තියෙන අභියෝගය තමයි ලංකාවේ ජලාශ්‍රිතව ගත්තොත් එimhe හැමතැනම වතුර තියෙන්නේ. ඉතින් අපිට ලොකු අභියෝගයක් ඇත්තනම අපි ගොඩක් පාසල් මට්ටමින් දැනුවත් කිරීම වැඩසටහන් කරන් යනවා. අපිට අර ජීවිතාරක්ෂක සමාජ බිහි කළා, ජීවිතාරක්ෂකව විතරක් රාජකාරී කළා, රෝබ කීප ආකාරයට මේක අපිට කරන්න ඇත්තම අමාරුයි. ඉතින් ඒකයි මේ වගේ අර රාජ්‍ය පැත්තෙන්, පෞද්ගලික අංශයෙන්, පාසල් මට්ටමින්, ත්‍රිවිධ හමුදාව පැත්තෙන් අර ඒ වගේ අපි ගොඩාක් මේ විවිධ ශේෂයන් ඔස්සේ මේ මේක අපි වළක්වන්න උත්සාහ කරන්නේ. ඇත්තටම ඒ අභියෝගය අපිට තියෙන හින්දා අපි ඇත්තටම මේක තීරුම් අරන් ඉන්නේ.
ඔව්, දැන් අපි කතා කළොතින් එහෙම මේ ලයිෆ් සේවිං වික්ටෝරියා සහ ශ්‍රී ලංකා ලයිෆ් සේවිං එකතුව මේ වෙනකොට ශ්‍රී ලංකාව තුළ කොයි වගේ අවබෝධයක් ජනතාව තුළ ඇති කරලා තියෙන මේ ජලාශ්‍රිත ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන්?
අපි මුලදී පටන් ගත්තේ ඇත්තටම ෆස්ට් එයිඩ් නැත්තම් ප්‍රථම ආධාර පුහුණුවකින් තමයි පටන් ගත්තේ. ඒක තමයි ජීවිතාරක්ෂක සේවාවේ තියෙන මූලිකම පුහුණුව. එතනින් 2012 පටන් ගත්තාන් පස්සේ අපි ප්‍රොෆෙෂනල් පූල් ලයිෆ් ගාඩ්, එතකොට ප්‍රොෆෙෂනල් සර්ෆ් බ්‍රොන්ස් මෙඩේලියන්, ඊට පස්සේ ප්‍රොෆෙෂනල් සිල්වර් මෙඩේලියන්, ගෝල්ඩ් මෙඩේලියන්, එතකොට අන්තර්ජාතික බෝට්ටු නැත්තම් අපි කියනවා IRB ඉන්ෆ්ලේටබල් රෙස්කියු බෝට් කියලා. අපිට ඇත්තම නැත්තේ හෙලිකොප්ටර් රෙස්කියු විතරයි අපේ ලංකාව දැන් නැත්තේ. ඒකටත් අපි ඇත්තටම එයාෆෝස් එකේ අපි ගුවන් හමුදාවේ උදව්ව අරගෙන අපි පොඩි පොඩි වර්ක්ෂොප් වගේකුත් තිබ්බා. ඉතින් ඇත්තටම ඔබ දකින්න ඇති පහුගිය කාලේ කොච්චතරම් ගම් වතුර ප්‍රමාණයක් ගැලුවාද කියලා. ඔබ දුටුවද ලංකාවේ මිනිස්සු වතුර ගිල්ල මැරෙනවා ඒ ගම් වතුර අවස්ථාවේදී. ඒක තමයි මට කියන්න පුළුවන් හොඳම උදාහරණේ. මොකද අපේ ජීවිතාරක්ෂකයෝ තමයි පළවෙනි පැය 12 ඇතුළත මේ රාජ්‍යයේ දිය රකුස ආපු වෙලාවේ ජීවිතය ගැන නොතක වතුරට පැනලා මේ මිනිස්සුන් බේරගත්තේ. විශේෂයෙන්ම නාවික හමුදාව, පොලිසිය, හමුදාවල් ඇතුළු සියලු ආයතන ඒගොල්ලෝ තමයි මේක මේ ට්‍රේනින් එක කරේ. මොකද අපි තමයි මේ සියලු ආයතනයක්ම පුහුණු වීම සහ ඒ උපදේශකත්වය සැපෙව්වේ. ඉතින් ඒකට ඇත්තටම විශේෂයෙන්ම ලයිසෙන් වික්ටෝරියාකට ඔස්ට්‍රේලිය ජනතාවටත් අපි ඇත්තටම ස්තුතිවන්ත වෙනවා අපිට ඒ අවස්ථාව සලසලා දුන්නට.
ඔව්, අපි දැන් මේ අන්තර්ජාලය හරහා මේ පිළිබඳව දත්ත විමසලා බැලුවොත් අපිට පේනවා මේ රටවල් 61ක් අතරින් මේ දියගිලීම් වලින් සිදුවන මරණ පිළිබඳව කතා බහ කරද්දී ලංකාව 12 වෙනි ස්ථානයේ ඉන්නේ කියලා. ඒ කියන්නේ ජලය අතින් අනූන පිරිපුන් රටක් වුණාට ජලයෙන් බේරෙන විදිය ගැන ජනතාවට තරම් අවබෝධයක් නැහැ. පළවෙනි 10 12 අතර වගේ මේ කාණ්ඩයකට ලංකාව අයත් වෙනවා. මේකට ප්‍රධාන හේතුව විදිහට ඔබ මොකද දකින්නේ අසංක?
ඔව්, ඇත්තටම මේකට අපි ගොඩක් අපි වැඩිහිටියෝ විදිහට ඇත්තටම අපි ළමයින්ට ගොඩක් වතුරෙන් අයින් කරන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් ඕස්ට්‍රේලියානු රටක වගේ රටක දෙමාපියෝ කරන්නේ වතුරට ළමයිව හුරු කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් අපිත් දන්නවා අපිට පෞද්ගලික අද්දගීම් තියෙනවා. අපේ අම්මලත් ඒ කාලේ කොහරි යනකොට, ඉස්කෝලේ යනකොට හරි, යාළුවොත් එක්ක හරි යනකොට අපිට හැම වෙලෙම කියන්නේ කොහි ගියත් කමන්නේ වතුරට යන්න එපා කියලා. ඉතින් අර වතුරෙන් ඈත් කිරීම තමයි මං හිතන්නේ අපිට වෙච්ච ලොකුම ප්‍රශ්නේ. ළමයින්ට ඒ ගැන අනුතර වැඩි වැඩියෙන් කියනකොට ළමයින්ගේ පෙළඹවීමක් තියෙන ඇත්තටම හොරෙන් හරි මේක කරන්න කියලා. ඉතින් අර එතන ගිලෙන්නතෝ කොහොමද වතුරේ කොහොමද පාවෙන්නේ? එහෙම ස්කිල් එකක්වත් ඇත්තටම දෙන්න පුළුවන් නම්, මූලික පුහුණුවක්වත් ඇත්තටම ලබා දෙන්න පුළුවන් නම්, මේකට හුරු වෙනවා නම් මේ වෙන අනුතුරු වළක්ව ගන්න පුළුවන් කියලා.
ඔව්, ගොඩක් ඔය පාසල් මට්ටමින් එහෙම මේ පිහිනුම් සඳහා පුහුණුව සිදු කිරීම ටිකක් අඩු මට්ටමක තියෙන ලංකාව. දැන් මේ වගේ රටවල් ගත්තොත් එහෙම අපි දන්නවා පුංචි කාලේ නම්ම පූල් එකට දානවා ළමයිව, ස්විමින් පීරියඩ් එකක් තියෙනවා. නමුත් ලංකාවේ සීමිත පාසල් වලට විතරයි මේ වරප්‍රසාදයේ හිමි වෙන්නේ. බොහෝ දෙනෙක් මුදල් ලබා දීලා වෙනම පීනන් ඉගෙන ගන්න යනවා. හරිම අඩුයි සාමාන්‍යයෙන් අපේ මධ්‍යම පාන්තික සමාජය ගත්තහම. දැන් මේ වගේ තත්ත්වයක් මං හිතන්නේ මේකට බලපාලා තියෙන්නේ නේ?
ඔව්, ඇත්ත ඒක තමයි. ඉතින් ඒත් එක්කම අපි ඇත්තටම ස්විම් ෆෝ සේෆ්ටි කියලා අපේ ප්‍රෝග්‍රෑම් එකක් අපි පටන් ගත්තා දැන් වසර 3කට ඉස්සෙල්ලා. ඒ හරහා අපි දරුවන් 1500ක් පමණ දැනට නොමිලේ අපි පුහුණු කරලා තියෙනවා. එයටත් ඇත්තටම සම්පූර්ණ තාක්ෂණික සහ මූල්‍යමය අනුග්‍රහය ලැබුණේ ලයිෆ්සේම් වික්ටෝරියාකෙන්. අපි දිස්ත්‍රික්ක 4ක කරා ඔවුන්ගේ සහයෝගය ඇතුව. නමුත් අපිට දැන් තියෙන මේ මූල්‍යමය අඩුපාඩු හින්දා අපි එක දිස්ත්‍රික්කයක පමණක් අපේ නොමිලේ අපි දරුවන් 75කට මේම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක කරනවා හැම සතියෙම දවස් 2 බැගින්. දින 12කින් අපි ළමයින්ට කියලා දෙනවා කොහොමද පීනන්නේ කියලා. ඇත්තට මීටර 25ක් පීනන්නේ කොහොමද, විනාඩියක් ෆ්ලෝට් වෙන්නේ කොහොමද, කෙනෙක්ව අන්තරට ලක්ුණොත් වතුරෙන්ට වැටෙන්නේ නැතුව වතුරට පයින් නැතුව බේරගන්නේ කොහොමද, එතකොට වතුර හැරීම්, ඒ වගේ දේවල් ස්විම් ෆෝ සේෆ්ටි කියලා ප්‍රෝග්‍රෑම් එකක් අපි එක කරනවා ඇත්තටම අපේ මට්ටමේ. නමුත් ඉතින් ඔබ කියපු දෙයට මට එකඟ වෙන්න සිද්ධ වෙනවා. ඉතින් එක පිරිසකට පමණයි අවස්ථාව ලැබිලා තියෙන්නේ මේ පිහිනුම් ක්‍රීඩාව ප්‍රගුණ කරන්න.
ඔව්, අපි දැන් එහෙනම් අසංක අවසාන වශයෙන් කතා බහට ලක් කරමු. දැන් ඔබ ඇතුළු පිරිස මෙවර මෙල්බන් වලට ඇවිල්ලා මෙවර සිදු කරපු මේ ව්‍යාපෘතියෙන් මේ පුහුණු වැඩමුළු වලින් ලබාගත් දැනුම මොකක්ද කියලා, ඒ කොහොමද ලංකාවට ලබා දෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්?
ප්‍රධාන වශයෙන් අපි කාරණා තුනක් ගැන මෙහිදී අපි දැනුම ලබා ගත්තා. විශේෂයෙන් මේ ස්විම් ෆෝ සේෆ්ටි එක සම්බන්ධයෙන් කාන්තා උපදේශකයන් අපිට හිඟයක් තිබා. දැන් මෙතනදී අපි කාන්තා උපදේශකයන් 8 දෙනෙක් මේ හරහා අපි බිහි කරනවා. ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු නොයෙකුත් අංශ නියෝජනය කරමින් මෙතන 8 දෙනෙක් ඉන්නවා. ඊට අමතරව සර්ෆ් ලයිෆ් සේවිං සම්බන්ධයෙන් අපි වෙනම ට්‍රේනින් එකක් දුන්නේ. එතන ඒ සම්බන්ධයෙන් කියන්නේ මුහුද ආශ්‍රිතව කොහොමද කෙනෙක් අන්තරට ලක් වුණොත් බේරගන්නේ සහ ට්‍රේන් ද ට්‍රේනර් ප්‍රෝග්‍රෑම් එකක් අපි කරා. අවසාන වශයෙන් රජයේ මුදල් ප්‍රතිපාදන හරහා ඔවුන්ගේ ආයතන මට්ටමින් කොහොමද මෙම ස්විම් ෆෝ සේෆ්ටි වැඩසටහන හරහා මේ රාජ්‍ය සේවකයන් තුළ මෙය ප්‍රචලිත කරන්න කොහොමද කරන්න කියලා අපි මෙතනදී මේ උපදේශකයන් හරහා බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මෙතන ස්ට්‍රීම්ස් දෙකක් තියෙනවා. ඇත්තටම පළවෙනි ස්ට්‍රීම් එක තමයි මම ඔය කිව්වේ. දෙවෙනි ස්ට්‍රීම් එක හෝටල් ක්ෂේත්‍රය තුළ කොහොමද ලයිෆ් සේවිං ඇන්ඩ් ටූරිසම් කියන දෙක කම්බයින් කරලා කොහොමද ලංකාවට මාකටිං පැත්තෙන් කොහොමද ඒ සඳහා උදව් කරන්න කියලා ලංකාවේ ආර්ථිකයට. අවසාන වශයෙන් දෙවනි ස්ට්‍රීම් එකේ ජනමාධ්‍ය වශයෙන් කොහොමද ජනමාධ්‍යවේදියෝ දෙන්නෙක් සහභාගී වෙනවා මේ සඳහා අපිට ඇවිල්ලා තියෙනවා ඩේලි FT එකයි සන්ඩේ ඔබ්සර්වර් එකයි. ඔවුන් දෙදෙනා හරහා කොහොමද මේ ජනමාධ්‍ය ශ්‍රේෂ්ඨය තුළ මීඩියා එකෙන් කොහොමද මේ ලයිෆ් සේවිං මේ රට තුළ ව්‍යාප්ත කරන්නේ සහ රාජ්‍ය අනුග්‍රහය සහ පෞද්ගලික අංශ අනුග්‍රහය ලබා ගන්න කොහොමද කියලා. ඇත්තටම ඉතාමත්ම ඇත්තටම සාර්ථක වැඩසටහනක් කියලා මට කියන්න පුළුවන්. අපි දවස් 14 මැත්තරම උදේ 8 ඉඳන් හැන්දෑවේ 7 8 9 10 වෙනකන් මේ එක දිගට වර්ක්ෂොප් සහ වැඩසටහන් තමයි කරේ. එතන ඉතින් ඉතාමත් සාර්ථක වැඩසටහනක්. ඔබ ආයතනයට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ඇත්තටම අපිට ලබා දීම සම්බන්ධයෙන්.
හොඳයි අසංක SBS සිංහල වැඩසටහන අන්තර්ජාලය හරහා ලෝ බොහෝ රටවල් සවන් දෙනවා. මාතෘභූමිය ශ්‍රී ලංකාවේත් අපිට විශාල ශ්‍රාවක පිරිසක් සිටිනවා. මේ පණිවිඩය ලංකාවටත් යාවේ ඔබ ඇතුළු පිරිස මෙහි ඇවිල්ලා ලබාගත් දැනුම කොහොමද ලංකාවට ලැබෙන්නේ කියන අවබෝධයත් උන්ට ලැබෙවි. ලයිෆ් සේවිං වික්ටෝරියා සමගින් ශ්‍රී ලංකාවෙන් ශ්‍රී ලංකා ලයිෆ් සේවිං කියන ආයතනයේ පිරිසකුත් එකතු වෙලා සිදු කරන ලද මේ ව්‍යාපෘතියෙන් ලබාගත දැනුම කොහොමද ලංකාවට ලැබෙන්නේ, ඔවුන් මොනවද මෙහි ඇවිල්ලා කියලා කියන කාරණාව තමයි අපි මේ පැහැදිලි කරගන්න උත්සාහ කළේ ශ්‍රී ලංකා ලයිෆ් සේවිං හි සභාපතිවරයා අසංක නානායකාර සමග. අසංක අපි ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව.
බොහොම ස්තුතියි.